කරු මන්තිතුම තාම වැඩ පටන් ගත්තෙත් නෑ. ලිපිලේඛනාදී පිළිගැන්වීම කරු අග්‍රාම අත්තිමහස රාජ්‍ය පරිපාලන මන්ත්‍රී.
කරු කථානායකතුමනි, 2023 අංක 3 දර පරිපූර්ණ ඇස්තමේන්තුව මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 සහ 2019 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කරු ප්‍රවාහනය මැතිතුමා.
කරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු මැතිතුමා.
කරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කරු සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා.
කරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන
කාර්යාංශයේ නායකතුමා පිළිවෙලකට න්‍යාය පත්‍රය අනුව යන්න උදව් කරන්න.
භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම 9 පාර්ලිමේන්තුවේ 7 සභාවාරිය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ 1 වාර්තාව. එම කාර්යක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා. මේ අවස්ථාවේ පොයින්ට් අවෝඩ් එකක්වත් දැන් දෙන්නේ නැහැ, ඉවර වුණාම ගන්න. ගරු එමෙතුමන්,
ගරු කථානායකතුමනි, 20-23 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු ආශ් පරිශ්‍රය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ සුයිත් සංජය පෙරේරා මහතා සහ මන්ත්‍රීවරයන් අතර සිදුවූයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ 9 පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය සඳහා පත්කරන ලද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ 1 වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
හරි, ඔබතුමායි ප්‍රීති ප්‍රශ්නය කියන්නේ.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ ඉතාමත් කරුණාවෙන් අහන්නේ, දැන් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරපු යම්සි කාරණාවක් සම්බන්ධව ඔබතුමාගේ බලතල අනුව වෙනම කමිටුවක් පත් කරා ඉගෙන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ කමිටුව පත් කරේ ඇයි? ඒ කමිටුවේ වාර්තාව දුන්නහම වරප්‍රසාද කමිටුව ඒ කමිටුවේ වාර්තාව සත පහකට ගණන් ගන්න නැතුව දේශපාලනීකරණය කරලා තීන්දුව දෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ අපි තවදුරටත් වාඩි වෙලා ඉන්නවද නැද්ද කියලා අපිට තීන්දුවක් ගන්න. ඒ නිසා කරුණා කරලා ඒ ඔබතුමා පත් කරපු කමිටු වාර්තාව සභාගත කරන්න. සභාගත කරලා ඒ ගැන යම්සි තීන්දුවක් ගත්තේ නැත්තේ ඇයි කියලා අපිට පැහැදිලි කරලා දෙන්න. මොකද්ද සිද්ධ වුනේ කියන්නේ?
බොහොම ස්තුතියි. එදා දුන්නේ කරුණු ගැන සොයලා බලලා වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායකවරයා ප්‍රධානත්වයෙන් එකපත් වුණා. නියමිත වරප්‍රසාද කමිටුවට ඒක යොමු කළා. එතුමා අද තීන්දුවක් දීලා තියෙනවා. වරප්‍රසාද කමිටුවේ සියල්ලට වැඩි බල සම්පන්නයි. හරි.
න්නේ නැහැ. නමුත් ගරු කථානායකතුමා, ඔබතුමා නම් කරලා ප්‍රකාශයට පත් කරපු කමිටුව මේ සභා ගර්භයේදීම ඒ කමිටුව ලබා දීලා තිබෙන නිර්දේශ ඇත්ත වශයෙන් මේක වලංගුද අවලංගුද, ඒ ලබා දුන්නු නිර්දේශ පැත්තකට විසි කරලා වෙනමම නිර්දේශ ලබා දීම ඒක සදාචාර සම්පන්නද? ඒකයි මේ අහන්නේ.
ගරු විපක්ෂ නායකතුමා, සම්පූර්ණ පරීක්ෂණයක් කරලා තමයි වරප්‍රසාද කමිටුවේ සභාපතිතුමා මේ වාර්තාව ඉදිරිපත් කරේ. ඉතින් ඒක අවසානයි. ඒක අවසානයි. ඒ ගැන කතා කළා වැඩක් නැහැ. ඒක ඉවරයි.
ඔව්, මොකද්ද? කරුණාකරලා ඒ කමිටුවේ නියෝජ්‍ය කතානායකතුමා හිටපු කමිටුවේ වාර්තාව කරුණාකරලා සභාගත කරන්න.
ඒක වරප්‍රසාද කමිටුවේ තියෙනවා.
වරප්‍රසාද කමිටුවේ තියෙනවා කොනට ඔබතුමා කමිටුවපත් කරේ. ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමත් එක්ක කමිටුවපත් කරේ.
ඒ නිසා
කරුණාකරලා ඒක සභාගත කරන්න අපිට බලා ගන්න ඕන.
මමයි ඒ වාර්තාව
ජනතාවට බලා ගන්න ඕන ඒක අයිතියක් තියෙනවා.
මමයි ඒ වාර්තාව වරප්‍රසාද කමිටුවට යොමු කරේ. හරි. බොහොම ස්තුතියි.
අපිට ඒ නිර්දේශයයි අද ඉදිරිපත් කරපු නිර්දේශය අතර විශාල පරතරයක් තියෙනවා.
ගරු සංවිධායකතුමා වරප්‍රසාද කමිටුව මේ සභාවේ සියලුම දෙනාම එකඟතාවයෙන් පත් කරපු වරප්‍රසාද කමිටුව. එදා සිදුවුණු සිදුවීම සඳහා මූලික වார்த்தාවක් සැකසීම තමයි විපක්ෂ
එදා
දවසේ ඇතිවෙච්ච ඒ සිද්ධියට එවලම වார்த்தාවක් කැඳවීම සඳහා තමයි ඒක වරප්‍රසාද කමිටුවට යොමු කරනවාද නැද්ද කියන එක තීන්දු කරන්න තමයි
මොකද
ඒ අනුව වරප්‍රසාද කමිටිය යොමු කළා තීරණයක් දීලා තියෙනවා කරුණාකරලා ඒකට ගරු කළා
දැන් ඔබතුමා දන්නවා මේ වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගෙන්නපු අය
එතන මෙතන අදාළ නැහැ නේ
ඒක අදාළයි අදාළයි
කොහෙවත් ගෙනියන්නේ නැතුව ප්‍රශ්නෙ වාජන පෙත්සම් පිළිගැන්වීම වීර සුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඒ මාතෘකාව අවසානයි
අක්මනා බෙරුවේ වල අංක 139 දෙක දරන ස්ථානයේ පදිංචි එම් හරිප්‍රිය රෝහණ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්න මේ සභාගත කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ජගත් කුමාර සුමිත්‍රා රජමැතිතුමා.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
අධ්‍යාපන අමාත්‍යතුමා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු එක අයන්න ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව 19 දෙක ඒවායේ නම් කවරේද කොළඹ විශ්වවිද්‍යාලයේ පෙරදෙනී විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කැලණි විශ්වවිද්‍යාලයේ මොරටු විශ්වවිද්‍යාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නැගෙනහිර විශ්වවිද්‍යාලය අග්නිදිග විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය සබර්ගම විශ්වවිද්‍යාලය වයව විශ්වවිද්‍යාලය ඌවවෙල්ලස් විශ්වවිද්‍යාලය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ගම්පහ වික්‍රමාරච්ච දේශීය වෛද්‍ය විද්‍යාලය වවුනියා විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය තුන ප්‍රශ්නය පිළිතුරු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හතර පිළිතුර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල 595 අංක 37 දරන සංශෝධිත පන්ත ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය 1996 අංක 26 දරන බුදුසාක භික්ෂු විශ්වවිද්‍යාල පනත ආයන්න පිළිතුර 2022-12-31 ස්ථිර අධ්‍යාපන කාර්ය මණ්ඩලය සහ ප්‍රථම උපාධි අපේක්ෂක සිසුන් සංඛ්‍යාව මේකේ 19 කව තිනවා කියවන්න සෑහෙන වෙලාවක් යන මම ඔබතුමාට මේක එවන්න දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී විශ්වවිද්‍යාල පිළිතුර ශාස්ත්‍රවේදී සාමාන්‍ය වාණිජවේදී සාමාන්‍ය විද්‍යාවේදී සාමාන්‍ය පාඨමාලා කාලය අවුරුදු 3යි ශාස්ත්‍රවේදී ගෞරව වාණිජවේදී ගෞරව විද්‍යාවේදී ගෞරව වාස්තුවිද්‍යාවේදී නිර්මාණවේදී ගෞරව භූමි නිර්මාණවේදී ව්‍යාපාර පරිපාලනවේදී අධ්‍යාපනවේදී ලලිත කලාවේදී දෘශ්‍ය කලාවේදී ප්‍රාසංගික කලාවේදී නීතිවේදී තාක්ෂණවේදී අවුරුදු 4යි වෛද්‍යවේදී ශල්‍යවේදී දන්ත වෛද්‍යවේදී පශු වෛද්‍යවේදී ආයුර්වේද වෛද්‍යවේදී අවුරුදු 5යි කාල සීමාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය පාඨමාලා කාලය අවුරුදු 3යි ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව බෞද්ධ අධ්‍යයන පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධි පාඨමාලාව අවුරුදු 4යි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව අවුරුදු 3යි ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පාඨමාලාව අවුරුදු 4යි තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2019 වර්ෂයේ අපොස උසස් පෙළ 2019 විශ්ව අධ්‍යයන වර්ෂයේ සමත් වූ සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වෙත බඳවන්නාල සිසුන් සංඛ්‍යාව 10000කින් වැඩි කරන ලද අතර ඒ 42233 කි. එම වැඩිවීම අධ්‍යයන විෂය ධාරාව 95 වග්ගුව මගින් දක්වා ඇත. සෑම අධ්‍යයන වර්ෂයකටම එම වැඩි කාල වැඩි කළ ශිෂ්‍ය සංඛ්‍යාව බඳවා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 වර්ෂයේ අප සුසස් පෙළ 2021 අධ්‍යයන වර්ෂයේ සුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගෙන් 43927ක් බඳවා ගන්නා ලදී. අධ්‍යයන විෂය ධාරාව වෛද්‍ය දන්ත පශු වෛද්‍ය විද්‍යාව 2020 බඳවාගත් සංඛ්‍යාව 2308යි. විද්‍යා කෘෂි සමායන ඉංජිනේරු වාස්තු විද්‍යාව 3204යි. විද්‍යා කෘෂිකර්ම සමසෞඛ්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය විද්‍යාව 15240යි. තාක්ෂණවේදය 3565යි. නීතිය 507යි. කළමනාකරණය 8112යි. කලා 10981යි. මුළු එකතුව 43927යි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බඳවා ගැනීමේ අනුයාත වර්ෂ 4කින් ඉල්ලුම්පත් කැඳවීම, ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා බඳවා ගැනීමට කටයුතු කිරීම, ප්‍රාචීන ප්‍රාරම්භ සමත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ත්‍රිපිටක අධ්‍යයනය සඳහා බඳවා ගැනීමට කටයුතු කරගෙන යනු ලැබේ. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යන් වශයෙන් බඳවා ගන්නා විදේශ ශිෂ්‍යයන් ගන්න වැඩි කර ගැනීම සඳහා යටිතල පාසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. විදේශීය සිසුන් 200ක් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීමේ ව්‍යාප්තිය ආරම්භ කර ඇත. ඈ සාමාන්‍ය පොදු ගෘහ කිරීම සඳහා රජය විසින් දරු ලබන වියදම් කොපමණද? මෙන්න මේක ඉතාම වැදගත් පිළිතුර. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වාර්ෂික විශ්වවිද්‍යාල වලින් වාර්තා කරන ගිණුම් වාර්තා අනුව එක් එක් පීඨය සඳහා යන ඒක ශිෂ්‍ය වියදම පුනරාවර්තන ප්‍රාග්ධන වියදම් සලකා බලා වාර්ෂිකව ගන්නේ කරනු ලැබේ. ඒ අනුව 2022 වර්ෂයේ ගිණුම් වාර්තා මත පදනම්ම එක් ශිෂ්‍යයෙක් සඳහා 2022 වර්ෂයට අදාළ පිරිවැය ගණනය කර ඇත. එම වාර්ෂික ගණනය කරන ලද මුදල සහ එක් එක් පීඨවල ප්‍රදානය කරන පාඨමාලාවල කාලය සලකා බැලීමෙන් උපාධ්‍යායකු බිහි කිරීම සඳහා වැය වූ පිරිවැය පහත දක්වා ඇත. කලා මානව අධ්‍යයන පාඨමාලාව සාමාන්‍ය උපාධි එක් උපාධ්‍යායකු බිහි කිරීම සඳහා දරන පිරිවැය රුපියල් 11,10,117යි. අධ්‍යාපන සමයන ශාස්ත්‍ර සමාජ විද්‍යා විශේෂ උපාධි 14,80,156යි. අධ්‍යාපන 31,19,376යි. නීතිය 14,60,960යි. ප්‍රසංග කලා සෞන්දර්ය අධ්‍යාපනය 19,89,588යි. කළමනාකරණ ව්‍යාපාර අධ්‍යයනය 12,11,980යි. ඉංජිනේරු විද්‍යාව 27,35,068යි. වාස්තු විද්‍යාව 21,54,375යි. තොරතුරු තාක්ෂණය 10,46,988යි. වෛද්‍ය විද්‍යාව 55,89,345යි. දන්ත ශල්‍ය විද්‍යාව 86,47,090යි. පශු වෛද්‍ය විද්‍යාව 93,84,270යි. කෘෂිකර්මය 28,35,447යි. විද්‍යා සාමාන්‍ය උපාධි 15,60,627යි. විශේෂ උපාධි 20,80,836යි. සමසෞඛ්‍ය විද්‍යාව 26,11,792යි. තාක්ෂණ වේදය 15,25,568යි. දේශීය වෛද්‍ය විද්‍යාව 33,71,615යි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි බිහි කිරීම සඳහා 23,98,517ක් වැය වේ. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පිරිවැය 839,363යි. දෙක පිළිතුර. 22 වර්ෂයට අදාළව වෛද්‍යවරයෙකු සඳහා රුපියල් 55,89,345යි. ඉංජිනේරුවරයෙකු සඳහා 27,35,068යි. කතිකාධිවරයෙකු බිහි කිරීම එක් එක් උපාධියට අදාළව වෙනස් වේ. ඇයන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඉතාම සවිස්තරාත්මක මේ තොරතුරු ලබා දීම පිළිබඳව. ගරු ඇමතුමා, මේ තොරතුරු වල ඉතාම පැහැදිලි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් සුදුසුකම් සපුරලා ඉංජිනේරුවෙක් වෛද්‍ය පරීක්ෂා අනුකුත් ශේෂ්ත්‍ර නියෝජනය කරලා ඉදිරියට යන්න අති දැවැන්ත විශාල මුදලක් ජාතික ධනයෙන් වෙන් කරන 86,00,000 ඇතැම් ශිෂ්‍යයන් සුදුසුකම් ලබන්න සඳහා ජාතික ධනයෙන් වියදම් කරනවා. හැබැයි ඒ වියදම් කරන මුදලට
යම් ප්‍රමාණයකට අපේ විශ්වවිද්‍යාල පත්තිනේ බිහිවන සියලුම ශිෂ්‍යයන්ට එකක් රැකියා නැති නිසා ඒ අය දරු ඇමතුමා විශාල කාලයක් මහපාරවල උද්ඝෝෂණ කරනවා විරෝධතා කරනවා ඊට පස්සේ සමහර අය අපි තොගපිටින් බඳව ගන්නවා කිසිම වැඩක් නැති ශේෂවල එයාට වැඩ කරන්න වෙනවා ඒ නිසා මම ඔබතුමයන් අහන්න කැමති ඉදිරියේදී මේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඉංජිනේරු ශිෂ්‍යයන් සහ ඒ විශේෂ ගණයේ ශිෂ්‍යයන් හැර අනිකුත් ශිෂ්‍යෝ බිහි කරනකොට ඒ අය අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ ගන්න පුළුවන් මට්ටමින් ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිහි කරන්න පුළුවන්කම ඇති කරන්න වැඩපිළිවෙළක් තියෙනවද දැන්ට තියෙන ඒකේ ප්‍රමාණවත් භාවයක් නැහැ නියත කියන කාරණාවත් ඒ එක්කම ගරු ඇමතුමා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා ලබා දෙන අඩුවාදෑයම් තියෙන අයට ලබා දෙන ඔබතුමා බිම්මට්ටමේ ජනතාව ගැන දන්න නිසා ඒ අයගේ මහපොළ ශිෂ්‍යාධාර මුදල මේ වන විට ප්‍රමාණවත් නැහැ නේද කියන කාරණාව දැනගන්න කැමතියි
ගරු කථානායකතුමනි අපේ රටේ විශ්වවිද්‍යාලවල තිබෙනා වූ සම්ප්‍රදායික පාඨමාලා දැන්ට නවීකරණය කරමින් යනවා උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය කරන කෙනෙකුට අද පුළුවන් ලොජිස්ටික් වලට යන්න එතකොට ඒ සම්බන්ධයෙන් විවිධ රැකියා අවස්ථා බිහි වෙලා තියෙනවා ඒ නිසා අනාගතයේ බිහි වෙන්නා වූ නව වෘත්තිය හා රැකියා ඉලක්ක කරගෙන තමයි මේ පාඨමාලා නවීකරණය කරගෙනමින් යන්නේ ඉතින් ඒක සඳහා යම් කාලයක් ගත වෙනවා මොකද ඒක බැච් එකකට පළවෙනි වසරේ ගත්තාන් පස්සේ මැදදී මේ පාඨමාලාව වෙනස් කරන්න බෑ. ඒ නිසා බඳවා ගැනීමට පෙර ආතුව ඒ නවීකරණය කරන්න ඕනේ. ඊළඟට ඒක ජාත්‍යන්තර ප්‍රමිතීන් මට්ටමට ගෙනෙන්න ඕනේ. මේ සියලු දේ සලකා බලා තමයි පාර්ලිමේන්තුවේ තේරීම්කාරක ස්වභාවයේ නිර්දේශානුව මේ වෙන විට මේ ආයවැයනු යෝජනා කරලා තිනවා උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කරන්න. ඒ කොමිසම යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වෙනම රෙගුලේ නියාමනයක් රාජ්‍ය නවන විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වෙනම නියාමනයක් වෘත්ති අධ්‍යාපන වෙනුවෙන් වෙනම නියාමනයක් ඒ වගේම මේ සියල්ල සම්බන්ධයෙන් ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිටේෂන් ඒ කියන්නේ ප්‍රතිතනය සහ ප්‍රමිතිකරණය පිළිබඳව වෙනම ආයතනයක් බිහි වෙනවා මෙන්න මේ කාරණයක් එක්ක මම හිතන්නේ මේවා ඉදිරි අවුරුදු 5 10 ඇතුළත වෙනස් වීමෙන් ඉදිරියට යන්න නියමිතව තිබෙනවා එතුමාගේ තව අතුරු ප්‍රශ්නයක් ඇහුවා ඒකත් එක්ක මහපොළ සම්බන්ධයෙන් අපි කවුරුත් දන්නවා මහපොළට ප්‍රතිපාදන ලැබෙන්නේ මේ සංවර්ධන ලොතරැයි. සංවර්ධන ලොතරැයියේ අලවිය යම් අඩුවීමක් සිදු වුණා මේ ටිකට් එක ගන්න එකපාර 40ක් වුණ නිසා. නමුත් දැන් ඒක ක්‍රමානුකූලව වැඩි වෙනවා කෙසේ වෙතත්. ඒ මහපොළ ආරම්භ කළේ එදා ලලිත් අත්මුදලි මැතිතුමා මහපොළක් තියලා. ඉතින් දැන් අපේ වෙළඳ ඇමතිතුමත් දැන් මහපොළ තියන්න පටන් ගන්නවා ජූලයි මාසේ ඉඳලා. මොකද අතනින් එකතු වෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැති නිසා වෙනත් ප්‍රභවයන්ගෙන් මහපොළ ආරමුදල තර කර ගැනීම සඳහා ඒක තමයි ඒකේ තියෙන තත්වය ඇත්තරම ඒ ප්‍රමාණවත් නැහැ ළමයින්ට ලැබෙන මුදල් ප්‍රමාණය දෙගුණයකින්වත් මේක වැඩි කරන්න ඕනේ
ගරු කථානායකතුමනේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමතුමා ඔබතුමා දන්නව හොඳින්ම පහුගිය කාලේ පාසල් පද්ධතිය පාත්වගෙන යාම සඳහා විශාල බාධාවත් තිබුණා ගුරුවරුන්ගේ හිඟය ඒ වගේම විදුහල්පතිවරුන්ගේ අඩුපාඩු සහ බදවාගෙන ප්‍රශ්න තිබුණා ඒෙහිදී ඔබතුමා ඉතාම සාධනීය පියවර රාශියක් ගත්තත් ඇතැම් අවස්ථාවල අධිකරණ ක්‍රියාමාර්ග නිසා මොම සුළු පිරිසක් ගිහිලා අධිකරණයට ගියාම ඒ බඳවා ගැනීම වලට විශාල බාධා වුණා ඒ වගවීම ඇතුව අධිකරණයේ තීන්දුව දුන්නද කියලා ප්‍රශ්න තියෙනවා නමුත් දැනට මේ සම්බන්ධ විකල්ප ක්‍රියාමාර්ග ඔබතුමා අරගෙන තියෙනවද පාසල් පද්ධතියේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන්නත් ඒ වගේ මොකද බඳවා ගන්නෙ නැතුව අපිට දරුවෙකුට අවශ්‍ය දැනුම අවශ්‍ය ඒ පුහුණුව ලබා දෙන්න බෑ අනිත් පැත්තෙන් විදුහල්පතිවරයා තමයි පාසලක නායකත්වයේ ඒ නිසා ඒ නායකත්වයේ නැතුව වැඩබලන විදුහල්පතිවරු මගෙන් මේ පාසල් පද්ධතිය පවත්වා ගන්න බෑ ඒ නිසා මේ සඳහා ඔබතුමා ගත්ත සාධනීය පියවර අගයනවා නමුත් මේක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න මේ අධිකරණ බාධා අධිකරණ වලට ගිහිල්ලා සමහරු කරපු බාධා වලින් වළක්විලා ගත්ත පියවර මොකද්ද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි අවුරුදු 5කට පස්සේ විදුහල්පතිවරුන් 4672ක් පත් කළා. ඒ අය පුහුණු වීම මාසයක් තියෙනවා. පුහුණුවෙන් පස්සේ ඒ අය නව පාසල් වාරයේදී පාසල් වල ස්ථානගත වෙනවා. එතකොට විදුහල්පතිවරුන්ගේ උනතාවය 90%කින් පමණ මගහැරි යනවා. එතකොට මේ අපේ අනුමත ශ්‍රාවක සංඛ්‍යාව 15538ක් විදුහල්පතිවරු තව 1800ක් ඉන්නව වැඩ බලන පදනමින් අවුරුදු 3 5 ඊට වැඩි කාලයක්. ඒ අයගේ ප්‍රශ්න විසඳීම සඳහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා තිනවා. අපි ඒක ඒ මට්ටමේ විසඳා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ පිරිසත් ඒ ගැන දන්නවා. එතකොට විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න අපි සම්පූර්ණයෙන්ම පුරප්පාඩු ප්‍රශ්න විසඳනවා. නමුත් වෘත්තීය ගැටලු වෙනම අපි කමිටුවක් මගින් සිදු කරනවා. ගුරුවරුන් සම්බන්ධයෙන් දැන්ට පාසල්වල යොදවා තිබෙනවා 20,000ක් පමණ සංවර්ධන නිලධාරීන් පුහුණු වීම සඳහා. දැන් ඒ අයත් ඇතුළුව එතෙන්ට 23,000ක් බඳවා ගන්න අපි විභාගය පවත්වන්න තීන්දුව කළාම ඊට දින 3කට කලින් තහනම් නියෝගයක් අරන් මාස 9ක් තිස්සේ ප්‍රමාද වෙනවා නැවත සඳුදා ඒ නඩු විභාගයට ගන්නවා. අපි උත්සාහ කරනවා සඳුදාට ඒ නඩු අවසන් කරගන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් සති 3ක් ඇතුළත විභාගය දීලා ඊළඟ වාරේ පටන් ගන්න කලින් ඒ පුරප්පඩු සංඛ්‍යාවත් අපි පුරවන්න කටයුතු කරගෙන යනවා. මම ඒ ගැන වෙනම නිවේදනයක් කරනවා.
කොමි ස්තුති. දෙවෙනි ප්‍රශ්නේ 12 වත්ත මැතිතුමා.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
ගරු කතානායක යවුන කටයුතු මැතිතුමා.
ගරු කතානායකතුමනි ප්‍රශ්නෙට සති දෙකක් අල්ලිලා සිටවනවා.
2 weeks. ඔව් 12 වත්ත මැතිතුමා ඉක්මනින්
අර කතානායකතුමනි මේ පූර්වයේ අහන ලද ප්‍රශ්නය තුළ මහපොළ ශිෂ්‍යත්වය ගැන කතා කළා. මම හිතන්නේ ඊයේ දිනේ තමයි ගරු කතානායකතුමනි ඔබතුමත් සහභාගී වුණා. ගරු ලලුත් දිවංගත ලලුත් අතුලත් මුදලි මැතිතුමාගේ 87 වන ජන්මදිනය සැමරුවේ මම හිතන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබා දීලා අද 1982කින් ආරම්භ වෙලා අද වෙනකොට විශාල විද්‍යාර්ථියෝ බිහි වෙන්න මුල්ුණේ එතුමාගේ මේ මහපොළ ශිෂ්‍යත්වය. ඉතින් මේ අවස්ථාවේ මේ ගරු සභාවේ දිවංගත ලලිත් අතුලත් මුදලි මැතිතුමා සම්බන්ධයෙන් මගේ උපහාරය මේලා එක් කරන්න කැමැති.
හරි බොහොම ස්තුතියි ගාමිණී වලේබඩ මැතිතුමා. ඇබ්සෙන්ට්. රෝණ බණ්ඩාර මැතිතුමා.
මම අහනවා උදෙන්න එකක් කියන්න.
කෘෂිකර්මාන්ත මැතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා අහන ලද පළවෙනි ප්‍රශ්නයට ආ කොටසට පිළිතුර 2022 එතුමා අහන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන
මහකණ්ඩටවත් කියන්න දැන් කමන්නේ
මේක එහෙම නෑ ඔබට උත්තර ඕනද මේ කියවන්න ඕනද
නෑ ඔබතුමා උත්තර දෙන්න මේ මං හිතන්නේ ඔබතුමා ලැහැත්තිලාවේ කොහොමද දන්නේ මේක මං ඇහුවේ ගිය යලකණ්ඩට මම සභාගත වෙලා තියෙන්නේ දැන් යන්නේ මහකණ්ඩේනේ දැන් ඔබතුමා මහකණ්ඩේ ඉලක්කය ඔබතුමා ගාව තියෙනවද දන්නේ මහකණ්ඩේට අදාළව කිව්වොත් වටිනවා
මම මේ තියෙන තොරතුරු ටික ඉදිරිපත් කරන්න මේ ආ එක පිළිතුර 20 22 23 මහකණ්ඩේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 125,786යි 2023 යලකන්නේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 69,595යි 2023 වර්ෂයේ වගා කර ඇති මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 195,381යි එමගින් අපේක්ෂිත වී අස්වැන්න පිළිබඳව 22 23 මහකන්නේ අපේක්ෂිත වී අසන්න ලැබීම දළ වශයෙන් මෙට්‍රික් ටොන් 440,251 23 යලකන්නේ අපේක්ෂිත වී අස්වැන්න ලැබීම දළ වශයෙන් මෙට්‍රික් ටොන් 292,301 23 වර්ෂයේ අපේක්ෂිත වී අස්වැන්න ලැබීම දළ වශයෙන් මෙට්‍රික් ටොන් 732,553.5 ඒක තුන්වෙනි කොටසට පිළිතුර වීයලේ මණ්ඩලයේ සතු අනුරාධපුර කලාපයට අයත් වී ගබඩා 74ක් පවතින අතර එම ගබඩා තුළ ගබඩා කළ හැකි වී අස්වනු ප්‍රමාණය වී මෙට්‍රික් ටොන් 65,030කි. එම ගබඩා සඳහා රජයේ විසින් තීරණය කරන ලබන මිල ගණන් යටතේ ඕනෑම අවස්ථාවකදී ගොවි ජනතාවගෙන් වී මිල දී ගැනීමේ කාර්ය සිදු කිරීමට වීයලේ මණ්ඩලයේ සූදානම්ව සිටී. මෙහිදී රජයේ විසින් අනුමත කර ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයන් මත වී මිලදී ගැනීම සිදු කර ලබන අතර විශේෂයෙන් පෞද්ගලික වී මෝල් හිමියන් හා වී ගබඩා නොමැති සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වී මිලදී ගැනීමේ වැඩසටහනක් පවතී. ආ පිළිතුර අදාළ නොවේ.
ගරු අමතුමනි මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇහලා දැන් ඒ කන්වල් දෙකම අවසන් වෙලා තියෙනවා. දැන් අපිට බලපාන්නේ ඊගාවේ එන 23 24 මහකණ්ඩේ තමයි අපිට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒකට ඒකෙත් මම ඔබතුමාගේ ගිය සතියේත් ඒ ප්‍රශ්නේම නැවත මතු කරපු ඉඳන් නැවත ඒක ගැන අහන්න යන්නේ නැහැ. නමුත් ඔබතුමාගෙන් සාධාරණ විදිහේ වැඩපිළිවෙලක් අපේක්ෂා කරනවා. වී ගොවියාගේ වීවල සාධාරණත් මිල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අර කීරි සම්බා සම්බා දැන් දෙකම වෙළඳපොළේ අඩුවේ ඉඳන් ගෙන්නන්න යනවා. ගෙන්නනෝ නම් එව්වා වී අස්වැන්න නෙලන කාලේ වෙනකොට ගබඩාවල අවසන් වෙන විදිහට වෙළඳපොළේ නැති වෙන විදිහට වැඩපිළිවෙලක් සකස් කරන්න කියන කාරණේ වගේම අද වෙනකොට ඔබතුමාලා මම හිතනවා මේව බොහොම ගොවියා වෙනුවෙන් තමයි තීන්දුව අරගෙන මේ 15000ක් හෙක්ටයරයකට දෙන්න පොහොරම් මිලදී ගැනීම වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. හැබැයි මේක නිලධාරීන්ගේ ප්‍රමාද වීමද මොන කාරණේ හරි මත මේ වෙනකන් තාම විශාල ගොවීන් ප්‍රමාණයකට මේ මුදල් ගිණුම් ගත වෙලා නැහැ. ඒ නිසා අද පොහොර ටික මිලදී ගැනීමට හැකියාවක් මේ ගොවීන්ට නැහැ. ඒ නිසා මේ ඔබතුමාලා ගන්නා උත්සාහය එක පැත්තෙන් අනිත් පැත්තෙන් තමයි වෙළඳපොළේ යූරියා විශේෂ වශයෙන්ම දැන් වෙනකොට වඩ කරන්නේ දැන් මඩ පොහොර අවසන් මිලදී අරගෙන අවසන් වෙලා තියෙන වපුරන උඟක් වෙලා ඉවරයි. ඒ හින්දා යූරියා තමයි යූරියා තියෙනවා රුපියල් 7500 ඉඳලා 12500 දක්වා රේන්ජ් එක යූරියා තියෙනවා. ඒ කියන්නේ අතර ගත්තාමත් බොහොම පැහැදිලිව පේනවා මේ එකෙන් එක එක කම්පැනියෙන් කම්පැනියට යූරියා වල ගුණාත්මක භාවයේ වෙනසක් තියෙනවා කියලා. එතකොට දැන් ගොවියාගේ මුදල් ප්‍රමාණය මත හරි ගොවියා මේක අවබෝධයක් මත හරි උපතුමලා දෙන මුදල් ප්‍රමාණය හරි මත පදනම් කරගෙන ගොවියා ගන්න මේ යූරියා වලින් අවසානයේ කුඹුරට ගහපුවාම ලැබෙන අස්වැන්නේ ප්‍රශ්නයක් එනවනේ. දැන් 7500 තියෙන යූරියා එකේ ක්වොලිටියේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මිල වෙනස් වෙන්නේ මේ ගුණාත්මක භාවයේ මතනේ. එතකොට ඔබතුමාලා මේ ලංකාවට ගෙන්නන යූරියා වල හරි මොනවා හරි මේ කෘෂිකර්මයේ වෙනුවෙන් ගොවි ජනතාවගේ නගා සිටුවීම වෙනුවෙන් ගෙන්නන්නා වූ කිසියලු දේවල් ප්‍රමිතිය පිළිබඳ ඔබතුමාලාගේ මැදිහත් වීමක් තියෙනවා. ඒ වගේම අර ඉක්මනින් අර මුදල් ටික ලබා දීමට වැඩ පිළිලක් සකස් කරනවාද?
ඔව්. ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට වීමිල සම්බන්ධව කියන්නේ දින වී ගැනීම සම්බන්ධව ඇත්තටම ගිය කන්නේ වලව ප්‍රදේශයේ සම්පූර්ණ නියගයක් තියෙද්දී වුණත් මාතර ගාල් ඇතුළු ප්‍රදේශවල ගම් වතුරෙන් විශාල විනාශයක් තියෙද්දී වුණත් විශාල අස්වැන්නක් අපිට වාර්තාගත අස්වැන්නක් අනෙකුත් ප්‍රදේශවලින් ලැබුණා. සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට මෙට්‍රික් ටොන් 25,40,000ක් තමයි සහල් අවශ්‍යතාවය. 27,50,000ක සහල් ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අතිරික්තෙකුත් එක්ක තියෙනවා. ඒකම කීරි සම්බවල පොඩි හිඟයක් තියෙනවා. මොකද වගා කර බිම් ප්‍රමාණය අඩුව සම්බා සහ කීරි සම්බා 475,000 මෙට්‍රික් ටොන් අවශ්‍ය වෙනවා. 500,000ක නිෂ්පාදනයක් ඒත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අවාසනාවට මේවා තියෙන්නේ මෝල් කට්ටියගේ ළඟ. මහ මෝල් සහ පොඩි මෝල් කට්ටියත් මේ සැරේ මේ වී ටික හංගගෙන වැඩිමිලට විගිනීමක් තියෙනවා. ඉතින් උත්සව සමයේ නිසා වෙළඳැමතුමා දිගින් දිගටම ඉල්ලීම් කරේ එතුමා සාධාරණ ඉල්ලීම. මොකද මේ සහල් හිඟයක් ඇති කරලා තියෙන නිසා යම් ප්‍රමාණයක් ගේන්න කියන ඉල්ලීම කරා. කැබිනට් මණ්ඩලයේ වෙනුවෙන් අවසර ලබා දීලා තියෙනවා. අපි ඒකෙත් කිව්වේ ලක්ෂයකට අවසර දුන්නත් 50,000ක් මුලින් ගේන සහ ඒක රාජ්‍යාංශයේ විතරක් මැදිහත් වෙලා මේ අලෙවි කිරීම කරන්න කියන උපදෙස අපි අමාත්‍යාංශයේ විදිහට ලබා දීලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ වෙලාවේ මම කියන්න කැමති අපිට වීයාලේ මණ්ඩලයට අවශ්‍ය මුදල් ලබා ගන්න භාණ්ඩාගාරයෙන් හැකියාවක් ලැබුණේ නැහැ. මොකද භාණ්ඩාගාරටත් මුල්මේ තත්ත්වයේ ගැටලුවක් තියෙනවා. බැංකුවලටත් ඒ තත්ත්වයේ තියෙනවා. එහෙම නොවුනනම් අපේ ළඟ සංචිතයක් තිබුණනම් අපිට මේක පාලනය කරගන්න තිබුණා. නමුත් අපි එන කන්නේ හරි බලාපොරොත්තු වෙනවා එහෙම අපිට මේ මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබුණොත් අපිට මේ මෝල් කාර්යයන්ට යට නොවි මේක කරන්න පුළුවන්කම තියෙනවා. ඒකම ඔබතුමා කිව්ව ගිනුමට මුදල් දාන එක ඒක මේ සැරේ ආරම්භ කර වැඩපිළිවෙලක්. මේක ඇත්තටම මේ වගාව ඉවරුණා කියලා සහතික වුණාට පස්සේ තමයි සල්ලි යවන්නේ. ඉතින් අපේ නිලධාරීන් තවමත් සමහර ප්‍රදේශවල මට මම ඔබතුමා කියන එක පිළිගන්නවා තවමත් මේ වාර්තායි වල නැහැ. ඒවයි අඩුපාඩුවක් තියෙන. අපිත් ගොඩාක් උත්සාහයක් දරන මේ අලුත් ක්‍රමයක් හදලා තියෙන්නේ. මේක සාර්ථකයි. නමුත් ඒකට අවශ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක කිරීමේ ඒගොල්ලන්ට නුහුරුවක් තියෙන බව පේන්න තියෙනවා. ඒ ලැබුණු විගස මුදල් ලැබීමට කටයුතු කරනවා. ඉතින් ඒකේ අපි පැහැදිලිව කියන්නේ මේක පෝර වර්ග 3ක් ගන්න තියෙනවා. ඒ කොයිම වෙලාවක හරි මේ මුදල දෙනවා. යම් ප්‍රමාදයක් ඇති වුණත් ඒක ලැබෙනවා ඒ අයට. ඒ වගේම අනිත් එක තමයි මේ ඔබතුමා කිව්ව මේ යූරියා සම්බන්ධව මිල ප්‍රශ්නය. මේ සම්බන්ධව කියන්න තියෙන්නේ යූරියා මිල සහ ප්‍රමිතිය ගැන. ප්‍රමිතියේ කිසිම ගුණත්වයේ බාල තත්ත්වයක් ඇතිවිය නොහැකි. මොකද පෝර ලේකම් කාර්යාලයේ ඒ සම්බන්ධ වගකීම දරනවා. මේ රටට ගෙනෙන පෝර රාජ්‍යාංශය හෝ පෞද්ගලිකාංශය ගේනවා නම් ඉහළම ප්‍රමිතිය තියෙන්න ඕන. මේ කලාපයේ තියෙන ඉහළම ප්‍රමිතිය අපේ රටේ තියෙන්න ඕන. එහෙම නැතුව තියෙන අවස්ථාවක් වාර්තා වුණොත් අපි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පරීක්ෂණ සියල්ල මැද්දේ තමයි ගේන්නේ. හැබැයි ගොවින්ගේ ඉල්ලීම් තියෙනවා විවිධ විදියට. මේක තියෙනවා ග්‍රැනියුලා තියෙනවා ප්‍රිල් කියලා වර්ගයක් තියෙනවා. ඉතින් මේ දෙකේ ඒ අය ඇති කරගත්තු තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි මම කියන්න කැමති අපි පොහොර ලබා දෙනවා ගොවිජන සම්වර්ධන දෙපාර්තමේන්තුවෙන්. ඒවා රුපියල් 9000 මිලට දෙන්නේ. ඒ ඕනම කෙනෙකුට මම හිතන්නේ වී ගොවින් වඩා කැමති වෙන්නේ ඒකට. ඒක ගන්න පුළුවන්කම තියෙනවා.
හරි බොහොම ස්තුතියි
ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට කලින් මම ඔබතුමාගෙන්
ඔබ හරි
විනාඩියක
ඈ ප්‍රශ්නේ අහන්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අපේ විරසුමන විරසු මන්තුමාට දෙනවා මට ඊට කලින් පොඩි අවස්ථාවක් දෙන්න ඔබතුමා මේක සාධාරණ මේ චූදිතයක් විදියට මට මේකට අවස්ථාවක් දෙන්න මට මගේ අදහස ප්‍රකාශ කරන්න අධිකරණේ වුණා තීන්දුවකට කලින් චූදිතයට අවස්ථාවක් දෙනවන්නේ මරණ දඬුවම් දුන්නත් ඊට කලින් ඒ හින්දා මටත් අවස්ථාවක් දෙන්න මම හිතන්නේ ඔබතුමා දන්නවා පහුගිය කාලේ අපි පාර්ලිමේන්තුව සභාගර්භයෙන් එළියේ සිදුවීමක් සිදු වුණා. එතකොට ඒ සිදුවීම සිදු වෙලා ඇවිල්ලා අපි ඔබතුමාට තමයි පැමිණිලි කරන්න එතන හිටියේ. අපි එතන පැමිණිලි කරන්න ඉන්න අවස්ථාවේ අනිත් මන්ත් ඒ සිද්ධිය ඇති කරපු කෙනා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ ප්‍රකාශය සිද්ධ කරපුවාම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඇතුළේ හිටියේ එතුමා සිද්ධිය විස්තරයක් මුකුත් දන්නේ නැතුව පාර්ලිමේන්තුවේ සභා කටයුතු විනාඩි ගන්නවට අත්තිටෝලා එළියට එනවා. එළියට ආපුවම තමයි ඇත්ත සිද්ධිය දන්නේ. ඊට පස්සේ ඔබතුමා විශේෂ අධිකරණයක් පත් කරා කියමුකෝ අපි විශේෂ අධිකරණ පත් කරන විවිධ කාරණවල ඒ වගේ ඔබතුමා විශේෂ අධිකරණයක් පත් කරනවා. එතකොට ඒ අධිකරණයට සියලු CCTV කැමරා වල සාක්ෂි ඒ වගේම අපි දීපු වීඩියෝ දාත්ත සහ සාක්ෂි සභා ගර්භයේ හිටපු අයගේ ඒ සභා සහභාගී මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේ සාක්ෂි විමසලා තීන්දුවක් ගන්න ඒ කමිටුවෙත් චමල් රාජපක්ෂ මැතිතුමා ඒකෙත් සමාජිකයෙක්. එතකොට එතුමා ඇතුළු කණ්ඩායම ගත්තා වූ තීන්දුව අනුව නිර්දේශ කරපු එක අපිට දැනගන්න ලැබුණේ ඒ කමිටුවල හිටපු අයගෙන්. ඒ අදාළ කාරණාවට මුල් වෙච්ච කෙනාට මාස 3ක සභාතානමකුත් මට වීඩියෝ එක මුදා හැරියා කියන කාරණේ මත මුල් කරගෙන වෙන සිද්ධිය අදාළ නෙමෙයි කියන කාරණේ මුල් කරගෙන මට සති දෙකක සභාතානම. ඒකත් මේක අපි මුදා හරින්නේ අපි සිද්ධිය සිදු වෙලා මේක නිකුත් කරේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ මේක කතා කරාට පස්සේ මේක සමාජ ප්‍රශ්නයක් බවට පත් වුණා. මේත ප්‍රහාරයක් එල්ල වෙලා මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් එල්ල කළා අපිට චෝදනාවක් එන්න ගත්ත සමාජයෙන්. එතකොට ඒ සමාජ අපවාදයෙන් ගැලවෙන්න අපි කණ්ඩායමක් විදියට තීන්දුව කරලා තමයි අවසාන මොහොතේ හවස පාර්ලිමේන්තුවත් ඉවර වෙන්න ඔන්න මෙන්න ඉවරුණාට පස්සේ වගේ තමයි අපි ඒක මාධ්‍යට මුදා හැරියේ. එතකොට ඒ කියන කාරණය තුල මගේ ඒක මුදා නොහැරියා නම් අපිව නිර්වත් කරනවා සමාජය තුල. ඒ නිසා තමයි අපි ඒක නිදාත් කරපු ඉඳ අපි සමාජ අධිකරණ නැත්නම් ජනතා අධිකරණය තුල අපි දැක්ක බොහොම පැහැදිලිව ඒක සමාජගත වෙනකොට ඒවට ආපු කමෙන්ට්ස් තුල ඒකේ නිවැරදිකරු කවුද කියන එක ඒ කමෙන්ට්ස් අනුව අපිට පිළිගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා ජනතා අධිකරණයෙන් අපි නිවැරදිකරු බවට පත් වුණා. හැබැයි අද ඔබතුමා පත් කරපු විශේෂ අධිකරණයෙන් ඒක අයපා ඔබතුමා වෙනත් අධිකරණයට යොමු කරලා තියෙනවා. ඒ නිසා ඒ අධිකරණය මම විශේෂයෙන්ම චමල් රාජපක්ෂ මහත්මයා ඒ අධිකරණයේදී ඒ තීන්දුව අනුමත කරලා ඇවිල්ලා මේ අනිකුත් අධිකරණයේදී නිහඬව ඉඳලා එතුමාගේ ඒ අධිකරණයෙන් වෙනම අරගත්තු තීන්දුව වලට තනිකර පරස්පර විරෝධී තීන්දුවක් අරගෙන නිසා තවත් මේක අපිට තවත් අධිකරණ යන්න පුළුවන්නේ. ඒ නිසා තවත් ඔබතුමාට තියෙනවා ඒකමතිකෝ තීන්දුව ගන්නත් පුළුවන්. මේ ගන්න තීන්දුව සභාවේ යොමු කරන්නත් පුළුවන්. ඒ නිසා සභාවේ ඡන්දයක් විමසන්න ගියත් මේ වරප්‍රසාද කමිටුවෙන් වෙච්ච කාරණේම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියනවා හෙට දවසේ ඔබතුමා කියමුකෝ ඔබතුමා නිකන් නිකරුණේ ගමන් කරනවා. ඔබතුමාට ඇවිල්ලා කනට පාරක් ගැහුවොත් එතකොට එයාටත් මාසයකයි ඔබතුමාටත් මාසයක තීන්දුව දුන්නොත්
සාධාරණද
මං අහන්නේ. ඒ නිසා මේ තීන්දුව පිළිබඳව මේ සභාවේ මේ මේ කමිටුවල තියෙන සංයුතිය නෙමෙයි සාක්ෂි මත පදනම තීන්දුව ගන්න කියන එක ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන්
ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමා මේ ගරු සභාවේ එකඟතාවයේ මත පත් කරපු කමිටියෙන් අවසාන තීරණයක් අරගෙන තිනු. ඒ තීරණය වෙනස් කරන්න අපි කාටවත් හැකියාවක් නැත. ඔව් මොකද්ද
ගරු පොඩක් ඉන්නකො පොඩක් පොයින්ට් බෝඩ දැන් චමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පත් කරපු කමිටියේ තියෙනවා වරප්‍රසාද කමිටුවේ තියෙනවා ඒක බෑනේ.
දෙවෙනි ප්‍රශ්නේ ආන්න පීඩසමන වෛද්‍යසංගම මන්ත්‍රී ඒ ප්‍රශ්නේ අවසානයි මන්ත්‍රීතුමා. ඒ ප්‍රශ්නේ අවසානයි. ඔව් ඒක 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 මේකෙන් පස්සේ ගන්න.
අර කතානායකතුමනි මං හිතන්නේ අර නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තමයි තීන්දුවක් දීලා තියෙන්නේ. ඒක වෙනම කාරණාවක් නමගේ මගේ අතුරු ප්‍රශ්නය කුසිකර්ම මැතිතුමාගෙන්. දැන් ඔබතුමා දැන් කුසිකර්ම විෂයයට අමතරව වැවිලි කර්මාන්ත විෂයත් තියෙනවා. කොරේ පිටර මරේ කියලා මේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක ඔබර එක වක්‍යෙම ඉෂ්ට කරන්න පුළුවන් වේ කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ අයවැය විවාද තියෙන වෙලාවේදී අයවැය ජනාධිපතිතුමාගේ අයවැය ප්‍රකාශය කොහෙවත් තිබුණා. නමුත් ඔතන ළඟ ඉන්න බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒ වෙලාවට
තමයි මම කියනවා ඔතන ප්‍රශ්නේ අහන්න
ප්‍රශ්නේ තමයි කරුවා කතානායකතුමා ඉතින් ප්‍රශ්නේ තමයි ඉතින් ප්‍රශ්නේ අහන්න
කොහෙවත් නියන්නේ
ප්‍රශ්නේ කියන්නේ පෙත්තපත් කෑවද කෑව කියන එකක් නෙවෙයිනේ ප්‍රශ්නයක් කියන්නේ පෙත්තපත් කෑවද අහන එකක් නෙවෙයි මේක ඇමැතිතුමාට මේක මොකද මේ ආණ්ඩුවට තේරෙන්නේ නැති නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්න කරුවා ඇමැතිතුමා දැන් බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කිව්වා අයවැයට ජනාධිපතිතුමා ඉදිරිපත් කරන දවස් දෙකකට කලින් ලබන අවුරුද්දේ මේව කරගෙන යන්න බෑ මේව කරන්න නම් වැට් එක 18%ක් සමාජ ආරක්ෂණ බද 2.5%ක් එදා කිව්වා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ඊට පස්සේ දැන් ඒක ලේඛනයේ දාලා තියෙනවා වැට් එක ගහන එකත් සමාජ ආරක්ෂණ බද 20.5%ක් එකතු වෙන භාණ්ඩ ලේඛනය දැන් මේ ලේඛනය තුල ඉතිහාසයේ පළවෙනි වතාවට කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට කෘෂිකර්ම නිෂ්පාදන සඳහා වැට් බද එකතු වෙනවා ඔතන ඒ විතරක් නෙමෙයි ඊයේ මුදල් කාර්ක සභාවේදී පැහැදිලිව සඳහන් කරා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාලා අපි මාධ්‍යවලින් දැක්ක අපේකට කැඳවල තිබුණා මාධ්‍යවලින් දැක්කා යදවුම් කුසිකාර්ම යදවුම් වලටත් තෙල් වලට ගෑස් වලට වතුර වලට පෝර වලට හැම දෙයකටම 20.5%ක් ලබන අවුරුදු 21 එකතු වෙනවා ඔතන ඒ විතරක් නෙමෙයි තේකර්මාන් ශාලාවක් ඔබතුමා දන්නවා රමේෂ් වදන මැතිවරණ මම මේක පෞද්ගලිකව මේකට මැදිහත්වන මේක වෙන්න තියන්නේ පා කියලා ගරු කතානායකතුමනේ තේකර්මාන් ශාලාව වලට ප්‍රවාහන වියදම් අනුකූල නිෂ්පාදනයන් සියයට වැඩි වෙනකොට දළු බිලට 20.5%ක් එකතු වෙනවා. ඒ කියන්නේ ඔබතුමා සාර්ථකින් ජීවත් වෙන කෙනෙක් ඔබතුමාට හම්බ වෙන හැම තේ කිලෝ එකම ජනවාරි මාසේ ඉඳලා රුපියල් 40-45ක් අඩුවෙන් හම්බෙන්නේ. ඔබතුමා දන්නවා අදට තේ කර්මාන්ත අපි කරන්නේ මොන තරම් අමාරු වින්ද කියලා තේ කර්මාන්තෙන් දළු කිලෝ එකකින් හම්බෙන රුපියල් 20ක් විතර තමයි උපරිම විදියට ලැබෙන්නේ.
දැන් මේ ප්‍රශ්නේ
කරු ඇමතුමාගෙන් අහන ප්‍රශ්නේ මේකයි. දැන් මේ තේ ඇතුළේ කුසින නිෂ්පාදන වලටත් වැල් නිෂ්පාදන වලටත් අසුළු අපනායන භෝග වලටත් මේ ප්‍රශ්නේ බලපානවා. ගරු මහින්දමරේ රැමැත්තමනේ ඔබතුමාගෙන් අහනවා මේ වගේ යෝජනාවක් ගේනකොට අඩුව ගානේ මුදල් අමාත්‍යාංශ නිලධාරින් අර කූඩුවේ ඉන්නවා මහ බැංකු නිලධාරින් අතර ඇති කුසිකර්ම අමාත්‍යාංශ නිලධාරින් අතර ඇති
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න
යාම හොයලා බලලා මේකෙන් වෙන සමාජ අහානිය කුසිකර්ම ශේෂ්ඨ වැටෙන වැටෙන වැඩි සංවාද වැටෙන ගණ යාම ඇගීමක් කරලාද මේ වගේ තීන්දුව ගත්ත කියලා අහන්න කැමතියි
ගරු කතානායකතුමනි මේක මේ සම්බන්ධව එතුමා කිව්ව කාරණේ සම්බන්ධව මමත් මුදල් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා මේ ඉල්ලීම කළා තියෙනවා මේ කෘෂි ශේෂ්ත්‍රයට අදාළ දේවල් වලට මේ බදු සහනයක් නිරන්තරයෙන්ම ලබා දුන්නා මේ වතාවෙත් ඒ ලබා දෙන්න කියලා මම බලාපොරොත්තුෙන් ඉන්න ඒ කටයුත්ත සිද්ධ වෙයි කියලා එහෙම නොවුනොත් ඇත්තට මේ ශේෂ්ත්‍රයේ කඩාවැටීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා ඒක මම පිළිගන්නවා ඒ නිසා මුදල් රාජ්‍ය අමාත්‍යාංශයත් මේ අපි දැන් ඉල්ලීමක් කරන්නේ මේ පිළිබඳව මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා මේ ශේෂ්ත්‍රයට හැමදාම කෘෂි ශේෂ්ත්‍රයට බදු තිබුණේ නැහැ නිසා ඉදිරියේදීත් ඒ தත්ත්වය පවත්වාගෙන යෑමෙන් තමයි මේ ශේෂ්ත්‍රය ඉස්සරහට ගන්න පුළුවන්. පහුගිය කාලේ මේ සම්පූර්ණ වැවිලි ශේෂ්ත්‍රයත් කෘෂි කර්ම ශේෂ්ත්‍රයත් කඩාවැටුණා. දැන් තමයි මිනිස්සු ඩිංගක් උස්ම ගන්න. දැන් තමයි අර රත්තරන් බඩු ටික වෙන්දේසි වෙන්න ගිහිපුවා උකසෙති බිච් එක බේර ගන්න යන්නේ දැන්. ඒ ටික යම් මට්ටමකට පත් වෙනකොට තව ටික කාලයක්වත් මේ සහනේ ලබා දිය යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ.
බොහොම ස්තුතියි. පස්සෙනි ප්‍රශ්නේ රවුෆ් හැකින් මෙතුමා. ඇබ්සෙන්ට් දෙවන වටේ තුන්වෙනි ප්‍රශ්නය
ගරු කතානායකතුමනි දෙවනි වටේ තුන්වෙනි ප්‍රශ්නය ගරු ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමා වෙනුවෙන් පරිසර මැතිතුමාගෙන් මම අහනවා
මාසයක් කල් ඉඳලා සිටවට
පස්වෙනි ප්‍රශ්නය
ගරු කතානායකතුමනි ගරු නීතිඥ රවුෆ් හකීම් මැතිතුමා වෙනුවෙන් විදුලි බල හා බලශක්ති මැතිතුමාගෙන් මම පස්වෙනි ප්‍රශ්න අහනවා
පාර්ලිමේන්තුවේ නියෝජන මන්ත්‍රීවරයෙක් හැටියට 118 වරප්‍රසාද සාහිස්ථාවර ඒ කමිටුවේ සාකච්ඡාවට වෙන්නේ මන්ත්‍රීවරයෙක් මෝෂන් එකක් ගෙනල්ලා ඔබතුමා අනකරාට පස්සේ. එතකොට ඒ සාකච්ඡාවේදී අදාළ චූරිතයන් කැඳවලා නිදාසට කාරණා වැරද්දට ඒ සියල්ල වෙනවා. එහෙම නොවි සිද්ධ වුණොත් මං හිතන්නේ නෑ ඔබතුමා පත් කළ තියෙන පාර්ලිමේන්තුවේ මේ සම්ප්‍රදාය නීතියේ වටිනිය වෙනවා ඔබතුමාගේ දැන් කමිටුව පත් කරා ඒක හොඳයි හැබැයි කමිටුවේ තීන්දුව සියල්ල බලාත්මක වෙන්නේ නැති බව තමයි අපිට පේන්නේ වරප්‍රසාද කමිටුවේ වරප්‍රසාද කමිටුව ගන්න වෙනත් තීන්දුව ඒක හරි වෙන්න පුළුවන් එහෙනම් වරප්‍රසාද කමිටුව ගත්ත තීන්දුවත් මේ අදාළ මන්ත්‍රීවරුන් ගඳවලා එයාලගේ නිදහසට කාරණා අහින් නැතුම් මේක ඒකපාර්ශ්වව ගන්න එක වැරදි නැද්ද කරු කතා නැහැ
ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ දැන් අවසානයේ කතා කරන්න එපා ඒක වෙනම තැනක් කතා කරන්න 27-2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා. හරි. මේ ගහක් කරලා දෙකම තියෙනවා සම්මාදිනවා. දැන් මේ ප්‍රශ්නේ අවසානය කරු මැතිතුමා. දේශපාලන නෙමෙයි මෙතන. ඒ ඔබතුමාලා කට්ටිය කවුරුත් එකතු වෙලා පත් කරපු වරප්‍රසාද කමිටුවේ තීරණය. ඒකට ගරු කරන්නේ.